පස්සපච්චයා වේදනා කියන ඒ ධර්ම කාණ්ඩයේහි වේදනා කියන පදේ පිළිබඳව විග්‍රහයක් කරන්නයි. මීට පෙරදී අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ කියන මේ කාරණා පිළිබඳ මේ පින්නතුන්ට අසන්ට ලැබෙන්න ඇති. එනිසා බලාපොරොත්තු වෙන්නේ අද මේ පටිච්චසමුප්පාද චක්‍රයේහි වේදනා යනුවෙන් හඳුන්වපු ඒ පදය කෙබඳු දෙයක්ද, එයින් පෙන්වේ කෙබඳු අදහසක්ද කියන කාරණේ හොඳින් තේරුම් අරගන්ට බලන්ට ඕනේ. මේ ලෝක සත්වයේ සසර ගමනේ සැරිසැරීමේදී ඒ අද්භවයට පත් වෙනකොට අද්භවින් අද්භව මාරු වෙවි යන මේ ගමනක් හැදෙනවා. මෙන්න මේ සසර ගමන කියන මෙවන්තන හැදෙන ඒ පටිච්චසමුප්පාද චක්‍රයේ තමයි අපි අද මේ එකින් එක විග්‍රහ කරලා තේරුම් කර දෙන්නේ. පටිච්චසමුප්පාදයේ මහා සාගරයක් වායි කියලා අපි මීට පෙරත් දැනුම් දුන්නා. බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා අන්නේ මහා සාගරයක් වැනි පටිච්චසමුප්පාදයේ එකින් එකට තේරුම් අරගත්තා නම් මේ ධර්මඥානීය මහා විද්‍යා නුවණ පහළ වෙලා ධර්මාබෝධය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මෙතෙන්දී අපි දකින්න ඕනේ අපි යම් සත්වයේ මේ සතර ගමන යන විලාවේදී සැරිසරාගෙන යනකොට යම්කිසි චක්‍රානුසාරයකින් ඇතිවෙන වැඩපිළිවෙලක් හේතු කොටගෙනයි මෙබඳු භව ගමනක් සකස් වෙලා එන්නේ. අන්න ඒක විද්‍යානුකූලව පෙන්වන මේ දහම් චක්‍රය තමයි අපි අද මේ එකින් එක විග්‍රහ කරන්නේ. එතකොට මේ වේදනා කියන පදයේ පස්සපච්චයා වේදනා කියන කොට එතන කියුණේ කුමක්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වේ කියන අදහසයි. නමුත් මේ කෙටි අදහසින් අපිට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ කෙබඳු ස්පර්ශයක්ද කෙබඳු වේදනාවක්ද මේ කිව්වේ කියන එක. මෙතෙන්දී අපි දකින්න ඕනේ විභංග ප්‍රකරණේ අභිධර්ම ග්‍රන්ථයක්. අන්නේ විභංග ප්‍රකරණේ පෙන්වා තිබෙනවා පටිච්ච සමුප්පාද විභංගය කියන කොටසක්. අන්නේ කොටසේ මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව මේ කොටස් විග්‍රහ කරලා තිනවා ඉතා පැහැදිලිව. ඒ තුලින් අපි දැනුවත් වුණා නම් අපිට ඉතාමත් පහසුවෙන් ධර්මානුකූලව තේරුම් ගන්න පුළුවන් මේ පදාර්ථ තේරුම් අරගෙන ඊට අනුකූලව ඒ ධර්ම අවබෝධය ලබා ගැනීමේ හැකියාව ඊට ලැබෙනවා. ඒසා තේරුම් ගන්න ඕනේ මේ ස්පර්ශ කියන එක කොහොමද පෙන්වන්නේ? තත්ත කතමා සලආයතන පත්‍යා පස්සෝ කියලා මෙහි තියෙන ස්පර්ශය ගැන කියවෙනවා. චක්කු සම්පස්සෝ, සෝත සම්පස්සෝ, ගාන සම්පස්සෝ, ජීවහා සම්පස්සෝ, කාය සම්පස්සෝ, මනෝ සම්පස්සෝ, අයං උච්චති සලආයතන පත්‍යා පස්සෝ කියලා මෙතන ස්පර්ශය ගැන කියවුණා. එහෙනම් කොහොමද අපි දැනගන්න ඕනේ වේදනාවට ප්‍රත්‍ය වෙන්නේ මේ ස්පර්ශේ නම් කෙබඳු ස්පර්ශයක්ද සංස්පර්ශයයි ප්‍රත්‍ය වෙන්නේ. හය ආකාරයකට විග්‍රහ කරලා තියෙන ඒ සංස්පර්ශ කියන වචනේ ස්පර්ශයි සංස්පර්ශයි අතර තියෙන වෙනස අපි තේරුම් අරගන්න ඕනේ. එහෙම තේරුම් අරගෙන ඒ වගේම අපි දකින්න ඕනේ පස්සපච්චයා වේදනා කියලා පෙන්නපු තැන ඒ වේදනාව කොහොමද විග්‍රහ කරන්නේ කියලා. ඉතින් දකින්න ඕනේ තත්ත කතමෝ පස්සපච්චයා වේදනා, චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ධාන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා, අයං උච්චති පස්සපච්චයා වේදනා. දැන් මෙතෙන්දි පෙන්ලා තියෙන මේ වේදනාව නිකම්ම වේදනාවක් නෙමෙයි, විශේෂයක් තියෙනවා. මොකද්ද මේ පෙන්නන්නේ? ඒ වේදනාව හට ගැනීමේදී එකින් එකට සකස් වෙන ආකාරය. චක්කු සම්පස්සජා වේදනා නිකම්ම වේදනාවක් නෙමෙයි, සංස්පර්ශයෙන් හටගන්න වේදනාව. එතරම් මේ සම්පස්සජා වේදනා කියන වචනේදී අපි අද තේරුම් අරන් තියෙන වේදනා කියන වචනයත් එහි අපිට වැටහිලා තියෙන අර්ථයත් මේ පටිච්චසමුප්පාදයේ පෙන්නපු වේදනා කියන තියෙන අර්ථයත් සමාන නැහැ. ගාක් වෙනස්කමක් තියෙනවා අපි තේරුම් අරගන්න ඕනේ කාරණේ. එතකොට කොහොමද අපි මේ කාරණේ වටහා ගන්නේ තේරුම් අරගන්නේ? සංස්පර්ශය කියන එක අපි ඉස්සෙල්ලා තේරුම් අරගත්තා. ස්පර්ශ කියන එකේ වෙනසයි සංස්පර්ශ කියන එකේ වෙනසයි. අවිද්‍යාව මුල් කරගෙන තෘෂ්ණාව මුල් කරගෙන ඒ මුලා සහගත මානසිකත්වයේ තුලින් වැරදි ආකල්පයකින් ලෝකය පිළිබඳව දැකලා නිත්‍ය සැප ආත්ම කියන මේ දෘෂ්ටියෙන් ලෝකය පිළිබඳව බැඳිලා ඇති කරගන්නා වූ දෘෂ්ටියකින් යම්කිසි ස්පර්ශයක් කරනවාද? ඇහැට රූප පේනකොට රූපයක් වශයෙන් නෙමෙයි, මනවදන රූපයක් හරි වටිනා රූපයක් මෙබඳු ස්වභාව ඇති එකක් මේක මට අයිති එකක් එනම් මගේ පිරිසට අයිති එකක් මේ ආදී වශයෙන් නොයෙක් අදහස් වලින් අරගෙන එහි ඇලීමක් බැඳීමක් ඇති කරගන්නවා. අන්නේ රූප අරමුණක් කෙරෙහි, සද්ද අරමුණක් කෙරෙහි, ගන්ධ අරමුණක්, රස අරමුණක්, ස්පර්ශ අරමුණක්, ධර්ම අරමුණක් කෙරෙහි මමත්වයෙන් බැඳිලා මමය මගේ කියන දෘෂ්ටියට පත් වෙලා මේ ආකාරයෙන් අපි ඉදී ඇතුළු කරන්න ගත්තනම් ඒක දැක්කා විතරක් නෙමෙයි ඒ පිළිබඳව තවත් විශේෂත්වයක් ඇතුවයි දකින්නේ. ඒක මගේ දෙයක්. එහෙනම් ඒ මම මා සතු දෙයක්. මේ ආදී වශයෙන් අපි බැඳීමකින් දකිනවා. චන්ද රාගය කියලා මේකට කියනවා. චන්ද රාගයෙන් බැඳිලා. මෙන්න මේ චන්ද රාගයෙන් බැඳිලා මෙබඳු ආකාර වන්නා වූ ස්පර්ශයක් ලැබුවාම එයින් ලැබෙන වින්දනයක් ඇත්නම් ඒක සීමාව ඉක්මාගිය විශේෂ වින්දනයක් බවට පත් වෙනවා. දැන් අපි පොඩි උදාහරණයක් අරන් බලමු. රුපියල් 1000 නෝට්ටුවක් කෙනෙක් ළඟ තියෙනවා. අපිට ඒ නෝට්ටුවක් තියෙනවා. ඒක අපේ නෙමෙයි කියලා අපි දන්නවනම් අපි එහෙම අදහසක් කරන්නම් ඉන්නේ. ඒක කැඩුවත් කුලෙක ගියත් අපිට ඒක එච්චර ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි ඉරලා දැම්මත් එච්චර ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ නෝට්ටුව මම කියන තැන මගේ කියන තැන තිබුණා නම් එහෙම එතන සම්බන්ධ වුණා නම් ඒකට විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඒ නෝට්ටුව දැක්කහම තිබුණ තැනින් නැන්නම් එහෙම විදහාට අපි කලබල වෙනවා. කොහේක කොහෙද කවුද ගත්තේ? අපි ඒකට වික්ෂිප්ත භාවයටපත් වෙනවා. ඒ වගේම ඒක දැක්කට පස්සේ මේකේ මට මේ වැඩ කරගන්න පුළුවන් කියලා අදහසක් එනවා. ඉතින් සුළු මොදලකින් අපි ඒ ගාන කිව්වට ඒ වගේ වටිනාකම් තියෙන මොනවා හෝ දේවල් මම මගේ කියන ගුණේ තියෙනවනම් ඒවා දකිනකොට දැකීමේ සීමාව ඉක්මවා ගිහිල්ලා තව තවත් එහි ඇලුම් කරන දෙයක් හෝ ඊට විරුද්ධ දෙයක් වෙනකොට ගැටෙන ස්වභාවයක් හෝ ඇති වෙනවා. ඒලා දෙකෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද? හිතේ දූෂිතතාවයක් ඇති වෙන එක, ඇලීමක් ගැටීමක් හටගන්නේ. එහෙම නැත්නම් මං අද මෙවලු කෙනෙක් මෙච්චර මුදලක් තියෙන කෙනෙක් මෙච්චර වත්කමක් තියෙන කෙනෙක් හිටන් මානසිකත්වයක් ඇතිකරන්න. ඒ අරමුණු වෙච්ච වස්තුව මම මගේ කියන ගුණේ තියෙනවා නම් දකිනවා. ඒක ඇති වෙන්නේ මොකද? මෝහය. නැත්නම් මුලාව. ඇලීම ගැටීම මුලාව කියන මෙන්න මේ තුනට අද තමන්ට හේතු වෙනවා. ඒ වගේම ඒ තුල පවත්වාගෙන ඉන්න මගේ කියන ගුණේ තියාගන්න ඕනේ. මම එතන ඉන්න ඕනේ කියන මේ අදහස නිසා ඒ පසුපස හඹා යන මානසිකත්වයක් ඇති වෙනවා. මෙන්න මේ නිසා ඇතිවෙනා වූ වින්දනය, ඒ පිළිබඳ දැනෙන ස්වභාවය. එතකොට අපිට ඇතිවෙන්නේ ප්‍රියමනාප ආකාරයේ. එහෙම නැත්නම් අප්‍රියමනාපයක් එනවා, ඊට විරුද්ධ දෙයක් එනකොට. එහෙලා කියනවා මේ වේදනා කියනකොට චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා ආදී වශයෙන් ඇහැට පේනදී, කනට ඇහෙනදී, නාසයට දැනෙනදී, දිවට දැනෙනදී, කයට දැනෙනදී, මනසට දැනෙනදී. මේවා මේ පිළිබඳව මම වගේ කියන අදහසින් අතුරු කරන්න ගියාම අන්නේ ඇතින වේදනාව සම්පස්සජා වේදනාවක් වෙනවා. මේ සම්පස්සජා වේදනාව සමහර වෙලාවට සැප වේදනාවක්. එහෙනම් මේ වේදනා කියන කොට තවත් ආකාරයකින් පෙන්නනවා සැප වේදනා, දුක් වේදනා, මධ්‍යස්ථ වේදනා කියලා. එතන මෙතෙන්දී ඇතින වේදනාව කියන එකේදී අපි දකින්න ඕන එකක් තියෙනවා. සංස්පර්ශයෙන් හටගන්න වේදනාවයි කවුරු හරි ගැහුවොත් එහෙම ඇතින වේදනාවයි දෙකක්. ගෙඩියක් හැදිලා, ඔළුවේ කැක්කුමක් හැදිලා, පිටේ අමාරුවක් හැදිලා, පඩේ අමාරුවක් හැදිලා ඇතින කැක්කුමක් වේදනාවක් තියෙනවා. ඒක ඔය කියන සම්පස්සජා වේදනාව නෙමෙයි. මේ කියන වේදනා කියන කොටස නිරෝධ කරන්න පුළුවන් දෙයක්. එනනම් උදාන වෙන තත්ත්වයට පත් කරන්න පුළුවන් දෙයක්. ලෝතරා බුදු පියාණන් වහන්සේ, මහරහතන් වහන්සේලා වේදනා නිරෝධ කළා කියලා පෙන්නනවා. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. එනනම් ඒ නිරෝධ කරන්න පුළුවන් වේදනාවක් නම් අර කියන ඔළුවේ කැක්කුම, බඩේ අමාරුව, එහෙම නැත්නම් ඇඟීටි ඇඟේපතේ රුදාව, මේ වගේ දේවල් ලෝතරා බුදු පියාණන් වහන්සේලා තිබිලා තියෙන බව ඔප්පිනවා. අපේ ත්‍රිපිටක ගත සාක්ෂිය වලින්, ධර්ම කරුණු වලින් පේනවා. මහරහතන් වහන්සේලාට තිබුණ බව ඔප්පිනවා. බුද්ධංග පිරිත් වල විග්‍රහ වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී ඒ රහතන් වහන්සේලා පවා තමන්ගේ වේදනාව ගැන කියපු හැටි, බාල්හාමේ දුක්ඛා වේදනා අභික්‍රමන්තු නොපටික්‍රමන්තු ආදි වශයෙන් මේ වේදනාව හරි බලවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන බව පේන්නේ නැහැ. මේ ආදි වශයෙන් පෙන්නපු තැන්. ඉතින් අපිට ඒ නිසා හොඳට පැහැදිලි දෙයක් තියෙනවා. පටිච්ච සමුප්පාද චක්‍රයට අනුකූලව අවිද්‍යා සහගතව ගොඩනැගුණු වේදනා නිරෝධ කරපු ඒ මහරහතන් වහන්සේලාට, ලෞත්‍රා බුදු පියාණන් වහන්සේට එබඳු වේදනා දැනලා තියෙන බව හොඳට පැහැදිලිව පේනවා. ඒතර දුක් වේදනා දැනලා තියෙනවා. සුඛ වේදනා දැනෙනවා. ඒ දැනීම ස්වභාවය එකක්. මෙතන පෙන්නපු සම්පස්සජා වේදනා කියන එක එකක්. එහෙනම් උන්වහන්සේලා නිරෝධ කළේ නිකම්ම වේදනාව නෙමෙයි, සම්පස්සජා වේදනාවයි නිරෝධ කළේ. දැන් අපි තේරුම් අරගන්න ඕනේ සම්පස්සජා වේදනාව උදාහරණ සහිතව. කොහොමද මේ සම්පස්සජා වේදනාව කියන එක ඇති වෙන්නේ? සංස්පර්ශය නිසා ජනිතවන වේදනාවයි සම්පස්සජා වේදනාව කිව්වේ. අවිද්‍යාවෙන් යුත් වෙලා ඇත්ත පේන්නේ නැති නිසා මේ ලෝකේ නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ දෘෂ්ටියට පත් වෙලා හරි වටිනා දෙයක් හරි වැදගත් දෙයක් කියලා හිතාගත්ත ඒ මුලා මානසිකත්වයක ස්වභාවයක අදහස යථාබෝධිය ලැබෙනකොට අදහස නැති වෙලා යනවා. ඒ නිසා අන්නේ මුලා අදහසින් යුත් වෙන පුද්ගලයා යමක් දැක්කහම ඇහැට රූපයක් වශයෙන් දැක්කනම් ඒ තමන් ඇතුළු කරපු දේ රූපයක් නම් ඒ රූපය මනවලන එකක් නම් මාසතු දෙයක් නැත්නම් මම හැදයි වැඩයි ලස්සනයි නැන මගේ පිළිස හැදයි වැඩයි ලස්සනයි මෙහෙමයි කියලා මේ කාකාරයෙන් ප්‍රියමනාපයත් දර්ශනේ දැක්කහම ඇති කරගන්න. දැන් මෙතෙන්දි පේනවා මමයේ මගේ කියන මේ දෘෂ්ටියෙන් යුත්ව වටිනා දෙයක් කියලා ගත්තාම මානසිකත්වයේ ඒකාන්තයෙන් එහි ඇලෙන ස්වභාවයක් එනවා. ඇලුම් කරනවා. අන්නේ ඇලුම් කරන ස්වභාවයක් ආව නම් මෙන්න මෙතෙන්දි අපිට හිතෙන්නේ මොකද්ද? අර තණ්හා උපාදාන කියලා පෙන්නපු ලෝකයට බැඳෙන්නා වූ රැඳෙන්නා වූ මානසිකත්වයට ගොදුරු වෙන්න. මෙන්න මේ නිසා තමයි සම්පස්සයෙන් ජනිතවන්නා වූ වේදනාව කියන එක සසල ගමනට හේතු වෙන්නේ. ඇලුනහම මොකද වෙන්නේ? ඒ පසුපස හඹායන්න හිතෙනවා. ඒක අත්හරින්න හිතෙන්නේ නැහැ. ඒ බඳු දේවල් මට තව තවත් ඕනේ කියලා හැඟෙනවා. මේ ආදි වශයෙන් මනවඩන රූප, මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස, මනවඩන ස්පර්ශ මේව අරමුණු කරනකොට ඒ අරමුණු කිරීමේදී එහි ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් තියෙනවා නම් ඒවා තමා විශ්ෙහි පවත්වන්න උත්සාහ කරනවා. ඒවා එසේ පවත්වා ගත හැකි කියලා එහි හරි ආස්වාද ජනකයි කියලා ඒව අත්තරින්න බෑ ඒව පසුපස යන්න ඕනේ කියලා හඹායන මානසිකත්වයක් ඇති වෙනවා. මෙන්න මෙබඳු වන්නාගේ වින්දනයේ නිසා ඇති වෙන මානසිකත්වය නිසා එහි ඇලීමට බැඳීමට හේතු වෙන නිසා තමයි සසර ගමනට හේතු වෙන්නා වූ මානසිකත්වයේ මුල් කරගෙන අවශ්‍ය පසුතලයක් ගොඩනැගෙන්නේ. අන්නේ ගොඩනැගීමට හේතුකාරකන වේදනාවක් නිසා තමයි ඒ වේදනාවයි මෙතන කිව්වේ සම්පස්සජා වේදනා කියලා. කෑමක් ගන්නකොට රස දැනෙනවා. රස වේදනාවක් දැනෙනවා. ඒක තිත්තර තිබුණොත් තිත්තර හතර දැනෙනවා. මීරියට තිබුණොත් මීරිය ආකාරයෙන් දැනෙනවා. ඒ දැනෙන ස්වභාවය එකක්. ඒකද මමත්වයෙන් ඇලිලා හරි වටිනා දෙයක් මේ තුලමම ඉන්න ඕනේ. මේ තුල යලි යලි පවතින්න ඕනේ. මේක හරි කොච්චර වැදගත්ද? කොච්චර රසද? කොච්චර හොඳද? මේ ආදී දෘෂ්ටියකින් ලෝකයේ පැවැත්ම හොඳයි කියලා බැඳෙනකොට තමයි අර කියන සම්පස්සජා වේදනාව ඇති වෙන්නේ. දැන් අනිත්‍ය නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ දෘෂ්ටියෙන් යුතුව ස්පර්ශකල තමයි සංස්පර්ශ ඇති වෙන්නේ. ඒ සංස්පර්ශයෙන් ඇතුළු කරලා තමයි ඊට අනුකූල වින්දනයක් ඇති වෙලා සම්පස්සජා වේදනා කියන தත්ත්වය ඇති වෙන්නේ. එහෙනම් අපි දුරු කරගන්න බලන්න ඕනේ මොකද්ද? අන්න ඒ සම්පස්සජා වේදනා කියන මානසිකත්වය. ඒක දුරු කරගත් ගැනීමෙදී අපිට මොකද වෙන්නේ? ඒ වේදනාව නිසා ඇතිවෙනා වූ සසර ගමනට හේතු වෙන සම්බන්ධතාවය දුරු වෙලා යනවා. අන්නේ දුරු වුණා නම් සසර ගමන දුරු වෙනවා. ඒ නිසා අපි දකින්න ඕනේ වේදනාව කියන්නේ මොකද්ද? ඒ වේදනාවට හේතුව මොකද්ද? ඒ වේදනා නිරෝධයේ කොච්චර සාන්තද ප්‍රණීතද? ඒකේ මාර්ගය මොකද්ද? මෙන්න මේ කාරණා හතර මේ වේදනා කියන මේ පරිච්ඡසම්පාදයේ වේදනා කියන කොටස පිළිබඳව දැනගෙන හිටියනම් දැනුවත් වෙලා හිටියනම් ඒ තැනැත්තාට ඥාන හතරක් පහළ වෙනවා කියලා පෙන්නනවා. නිවන් දැකීමට හේතුකාරක වෙන ඥාන හතරක්. ඒ තමයි වේදනාව කුමක්ද? වේදනාවට හේතුව කුමක්ද? වේදනා නිරෝධය කුමක්ද? වේදනා නිරෝධ මාර්ගය කුමක්ද කියන මේ කාරණා හතර. එහෙනම් මේකෙන් අපි දැනගත්තා දැන් වේදනා කියන්නේ මොකද්ද? ස්වභාවයෙන් අපිට දැනෙන ඒ ස්වභාවය නෙමෙයි. ඒක කාටවත් දැනන අරියත් උන්වහන්සේටත් දැනෙනවා. උන්වහන්සේ සසර ගමනට හේතු වෙන සියලුම කොටස් දුරු කරලා ඉවරයි. නමුත් අර වේදනාව දැනෙනවා. එහෙනම් මොකද අයින් කරලා තියෙන්නේ? ඇලීමෙන් බැඳීමෙන් හරි වටිනවයි කියන දෘෂ්ටියකින් මේ ලෝකෙට ඇවිල්ලා තියෙන අවිද්‍යාව තෘෂ්ණා සහගතව ඇති වුණා වූ යම් කිසි වින්දනයක් ඇද්ද? එබඳු වන්නා වේදනාවයි නිරෝධ කළේ. නැත්නම් සම්පස්සජා වේදනාව. එහෙනම් අපි දකිනවා මේ සම්පස්සජා වේදනා කියන එක තමයි මෙතන මේ වේදනා කියලා කිව්වේ. ඒකට හේතුව මොකද්ද කියලා බලපුවහම අපි දකිනවා අවිද්‍යාවෙන් යුත්ව තෘෂ්ණාවෙන් යුත්ව වටිනවයි කියන මානසිකත්වයක් ඇති කරගෙන ඒ තුල හඹායන මානසිකත්වයක් ඇති කරගත්තාම අන්නේ ඇලීම් පැලියෙන බැඳෙන ස්වභාවය තමයි මේ වේදනාව යලි යලි පවත්වන්න හේතුව. එහෙනම් ස්පර්ශ කරන්න හිතෙනවා. ඒ ආකාර මමත්වයෙන් ස්පර්ශ කරන්න හිතෙනකොට ඒ නිසාම හටගන්නවා මමත්වයේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව, සම්පස්සජා වේදනාව. මෙන්න මේ යම් දවසක මමයි කියලා අල්ලන්ඩ, මගේ කියලා ගන්ඩ, මගේ ආත්මයයි කියලා ගන්ඩ හරයක් මේ ලෝකේ නෑ නේද හිතෙන කියා දැක්කට පස්සේ ඇහැට රූප පේනවා. පෙනීමේ ස්පර්ශේ තියෙනවා. සංස්පර්ශේ නෑ. කනට ශබ්ද ඇහෙනවා. ස්පර්ශේ තියෙනවා. වටිනවයි කියන හැඟීම නිසා එකතු වෙලා හටගත්ත සංස්පර්ශේ නෑ. ඒ වගේම දිවට රස දැනෙනවා. ඒ නිසා දිව නිසා හටගන්නා වූ සංස්පර්ශයක් තිබුණා නම් ඒක නෑ. රස ස්පර්ශේ තියෙනවා. ඒ වගේම නාසයේ ගන්ධය දැනෙනවා. ගන්ධ ස්පර්ශය තියෙනවා. ඒ සමග බැඳුණු සංස්පර්ශයයි නැති වෙන්නේ. සංස්පර්ශ කියන කොටස නැති වෙනවා. ඒ වගේම කයට පොට්ටම්බයක් නැත්නම් ඇතුළු කරනකොට තියෙනවා පහසක් දැනෙනවා. හැබැයි දැනුණට ඒ පිළිබඳව වටිනවා හරි හොඳයි වැදගත් කියලා එහි ඇදෙන බැඳෙන සංස්පර්ශයක් ඇති වෙන්නේ නැති නිසා සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනාවක් මානසිකත්වයක් ගොඩනැගෙන්නේ නැහැ. මෙන්න මේස අපි දැනගන්නවා. හටගන්නේ කොහොමද? සංස්පර්ශයේ මොකද්ද? සංස්පර්ශයට හේතුව මොකද්ද? අන්නේ හේතු නිරෝධ කළොත් මේ සංස්පර්ශයේ නිරෝධ වෙනවා කියලා දකින්නවා. මොනවද හේතු නිරෝධ කළ යුත්තේ? වටිනවයි කියන හැඟීමෙන් ගත්තේ අනිත්‍ය දෙයක්, දුක්ඛ දෙයක්, අනාත්ම දෙයක්. කැමැතිසේ පවත්තන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඒ නිසා මොකද වෙන්නේ? ඒ ආස්වාද මාත්‍රේ විඳින්න ගියොත්, ඒ වේදනාවට පත් වෙන්න ගියොත්, ඒක හොඳයි කියලා ගන්න ගියොත්, බදන්න ගියොත්, ඒක ලබා ගැනීමට අවශ්‍ය කරන පසුතලයක් තියෙනවා. අන්නේ මුළු පසුතලයේම උත්සාහයෙන්, වෙහෙසෙන්, වීරයෙන් කරන්න ඕන, පෝෂණය කරන්න ඕන. අපි කොච්චර කැමැතිසේ පවත්තන්න ලැබුවා, කැමැතිසේ පවතින්නේ නැති නොඒක ආකාර විපරිණාමයට පත් වෙලා වෙනස් වෙලා යන මෙන්න මෙබඳු දෙයක් ඇතුලෙන් තමයි අපිට ගණ්ඩ වෙන්නේ. අර අපි ඉස්සෙල්ලා කිව්ව වේදනා කියන අවස්ථාව, වේදනා භුක්තිය. එහෙනම් මේ වේදනා භුක්තිය ලබා ගැනීමට ඕන කෙනෙක් ඕනෑ වුණොත්, ඒකට ලබා ගැනීමට අවශ්‍ය කරන දහසක් කම්කටොළු මැද්දේ අවශ්‍ය පරිසරය ගොඩනගා ගන්න ඕනේ. අවශ්‍ය ඇස, කන, දිව, නාසය, ශරීරය, මන සකස් කරගන්න, පෝෂණය කරගන්න ඕනේ. තමන් කැමැතිසේ පවත්වන්න කොච්චර උත්සාහ කළත් එසේ පවත්වන්න පුළුවන් හැකියාවක් නැති දෙයක් එසේ පවත්වන්න හැදුවොත් බැරි දෙයකට කරන්නා වූ මුලාසාගත උත්සාහයක් පමණක් වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒක තේරුම් ගත්තේ නැත්නම් අපිට හිත දෙනවා, අනේ කොහොම හරි මම මේ ටික රැකගන්න ඕනේ, කොහොම හරි මා විශ්ේ පවත්වන්න ඕනේ, මම කියලා මගේ කියන ගුණේ තියාගන්න ඕනේ, බාධකයක් කරදරයක් ඒවට වෙන්න දෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. මේ ආදී විශාල මානසිකත්වයක වික්ෂිප්ත භාවයක් සහිතව ඒවා රැක ගැනීමට, පෝෂණය කිරීමට කෙලවරක් නැති දුක් විඳිනවා. ඒ දුක සියල්ලම වැහෙනවා අර වේදනා ආස්වාදී. ඒ වේදනාවේ ආස්වාදයේ වැදගත් කියලා ගත්තාම තමයි ඒක ආස්වාදාත්මකව මනසට නැගී එන්නේ. අසාර දෙයක් කියලා වැටෙන්නේ වැටෙන්නේ මොකද වෙන්නේ? ඒ බඳු දෙයක ගන්ධ ආස්වාදයක් නැහැ. පුංචි ළමයා පුංචි කාලේ සෙල්ලම් බත් වෙනවා කියලා වැලි ටිකක් පොල් කට්ටකට අරගෙන, පස් ටිකක් පොල් කට්ට අරගෙන ඒක ගහලා කෝම් පිට වෙනවා කියලා බොහොම ආස්වාදයක් විඳිනවා. නමුත් මේ බඳු අවස්ථාවක ආස්වාද විඳတာ අපි වැඩිහිටි වියටපත් වෙනකොට අපි දකිනවා හරයක් නැති දෙයක් නේද කරන්නේ. ඒ හරයක් නැහැ කියන අදහසත් සමග අපිට එහි ආස්වාදයක් විඳින්න මානසිකත්වයක් නැති වෙනවා හැටි අපිට හොඳට පැහැදිලිව පේනවා. මෙන්න මේ වගේ අනිත්‍ය හැටියට, දුක්ඛ හැටියට, අනාත්ම හැටියට මේ වේදනා පිළිබඳ දැක්කනම් ක්‍රමක්‍රමයෙන් වේදනා පිළිබඳ ප්‍රියමනාපී හිතෙන් බැහැර වෙලා යනවා කියන ධර්මතාවය. අන්නේ බැහැර වෙලා ගියා නම් මොකද වෙන්නේ? එදෙක්කල් මේ தත්ත්වේ ගොඩනගා ගැනීමට අපි ඉතින් කරපු උත්සාහයේ වීර්යය වැඩක් නැති වෙහසක් නේද? හරයක් නැති වෙහසක් නේද මේ විඳ කියලා දකිනකොට ඒ මුල් කරගෙන දුක්ඛාර සත්‍යය වැටහෙනවා. මෙන්න මේක මුල් කරගෙන අපි දකිනවා. එහෙනම් දුකට මුල වුණා මේ වේදනාව ප්‍රියයි මනාපයි කියලා අදගන්න එක, අල්ලගන්න යන එක මුලාවින් යථාබෝධයෙන් දකිනකොට ඒක හරයක් නැහැ කියලා, ඒකට හේතුවක් තලා දැම්මනම් ඒ වේදනාව ගොඩනැගෙන්න හේතු නැති වෙලා යන බව දැනගන්නවා. ඒ සඳහා නිදහස් වුණාම කොච්චර සාන්තද ප්‍රණීත නිවන කියන්නේ ඒ තත්වේ නේද කියලා දැනගන්නවා. ඒකට මාර්ගය නම් මෙහි යථාර්ථයේ මිසෙ දැකලා ලෝකෙහි වේදනාව මුල් කරගත්ත සියලු දේක ආදීනවත් ඒකෙන් වෙන්වීමෙන් ලබන්නා වූ නිවනේ ආනිසංසයන් නිතර සිහි කිරීමයි ඒකයි ආර්ය මාර්ගය කියලා දැනගන්නවා. මෙන්න මේ හතර ආකාරයේ දැනගත්තා නම් වේදනා පිළිබඳ ඥාන හතරක් පහළ වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු වෙනවා. ඒ නිසා මේ තුලින් තේරුම් අරගන්න ඕනේ ඒ උත්තරීතර ධර්මතාවය මෙසේ තේරුම් අරගෙන ඒ වේදනා කියන තැන පටිච්චසමුප්පාදයේ පෙන්නපු අවිද්‍යාපත්තෙන් හටගන්න වේදනාව මේ ආකාරයෙන් තේරුම් අරගෙන යථාබෝධය ලබා ගත්තා නම් එතෙන්දි සිද්ධ වෙන්නේ කුමක්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් අවබෝධ කිරීමයි. ඒ නිසා මේකේ තේරුම අරගෙන මේ පරිත්‍රාණ උපාද ධර්මයේ තුලින් මුතු නිවන් සාක්ෂාත් කරගන්න අදිස්ථාන කරගන්න සෑම දිනකට යාපතක් වේවා.